සුබ දවසක් සියලු දෙනාටම. ඔබ මේ නැවතත් එකතු වන්නේ EMTV පෝඩ්කාස්ට් සමගයි. අපි කලින් කිව්වා වගේම අපේ මේ පෝඩ්කාස්ට් වැඩසටහන හරහා ලංකාවේ සමාජීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික තත්ත්වයන් පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලනික ව්‍යාකූලත්වයත් සමගින් අපිට ඒ පිළිබඳ කතා කරන ගොඩක් දේවල් ඉබේම හැදෙනවා. ඒතර මේ පිළිබඳ කතා කරන්න අපි විශේෂ පුද්ගලෙක් අද අපිත් එක්ක සම්බන්ධ කරගන්න තීරණය කළා. මොහු අපි මොහුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා නම්ගම් ප්‍රකාශ කිරීමෙන් වළකිනවා. නමුත් මොහු විශේෂ වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ නමගිය දේශපාලඥයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස වැඩ කර පුද්ගලයෙක්. ඉතින් මොහුගේ අත්දැකීම් සමග වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ අපි කතිකාවතකට යමු. ඉතින් ඔබගෙන් මට පළවෙනියෙන් අසන්න තියෙන්නේ වර්තමාන මේ මැතිවරණයකට යෑම පිළිබඳව. මේ මහින්ද රාජපක්ෂ රෙජිමය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතුමා මැතිවරණයකට යෑම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
ඔ මෙහෙමයි, මැතිවරණය සම්බන්ධයෙන් අපි කතා කරද්දී මේ දැන් ඇවිල්ලා තියෙන මැතිවරණය නම් එක්තරා විදිහක ලංකාවට අලුත්ම අත්දැකීමක්. ඒක පළවෙනි වතාවට මම හිතන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම යන්නේ. නමුත් මේ ඊට කලින් අපි පොඩි දෙයක් පැහැදිලි කරගන්නවා, මේ ලංකාවේ දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. ඒක තේරුම් නොගෙන මේ අපි මේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන එක තේරුමක් නැහැ. මොකද ලංකාවේ දේශපාලනය කියන ඇත්තම කියනනම් එදා විල දේශපාලනයක් තියෙන්නේ. ඒ කියන්නේ 1948 නිදහස ලැබුණ දා ඉඳලා නිදහස ලැබිලා අවුරුදු 3කට පස්සේ 51 තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය බිහි වුණේ බණ්ඩාරනායක මහත්තයා. නමුත් ඒ මොහොතේ ඉඳලාම අද වෙනතුරු අපි අවුරුදු 70ක් ඇවිල්ලා තියෙනවා. නමුත් රටට පැහැදිලි සැලැස්මක් තාමත් ඇත්තේ නැහැ. ඒ සැලැස්මක් නැතිකම හන්දා එන එන හැම පක්ෂයක් විසින්ම තම තමන්ගේ අභිමතය පරිදි තමන්ට කැමති විදිහේ රජයන් පාලනයක් කරගෙන යෑමත් තමයි අපි ලංකාවේ දැක්කේ. ඉතින් එතකොට ඒ එක්තරා විදිහකට මේකේ තියෙන භයානකකම තමයි එක සැලැස්මක් නැතිවම දැන් සාමාන්‍ය ස්කෝල් එක වගේ ස්කෝලයක් නම් හැම විදුහල්පතිවරයාටම කැමති විදිහට ස්කෝලේ දේවල් වෙනස් කරන්න බෑනේ. විෂයන් ඉඳලා ගුරුවරුන් ඉඳලා හැම දෙයක්ම වෙනස් කරන්න බෑ. එයාට යම්කිසි රාමුවක් යටතේ තමයි වැඩ කරන්න වෙන්නේ. නමුත් ලංකාවේ එහෙම දේශපාලනයක් පේන්නේ නැහැ. ඉතින් ඒකේ හොඳම අවස්ථාව තමයි අපිට පැහැදිලි කරගන්න පුළුවන් වැදගත්ම අවස්ථාව තමයි දැන් මේ පසුකරමින් සිටින්නේ. ඉතින් මම දකින විදිහට මේ එන ඡන්දය නම් ඡන්දේ තියයිද නැද්ද කියලා අපිට දැන් තව දවස් කිහිපයක් බලන් ඉන්න වෙන හැම ඡන්දයක් ඇත්තටම ඒ විදිහ නැද්ද කියන එකත්. නමුත් මෙතන තනිකරම තියෙන්නේ අවස්ථාවාදයක් කියලා තමයි මට පේන්නේ පක්ෂවේදිකින් තොරව බැලුවොත්. මොකද මම වැඩ කරන දේශපාලඥයන් සහ මම වැඩ කරපු දේශපාලඥයන් ඔය සීළු දෙනාව එක බැලුවාම මේ මිනිස්සු වශයෙන් ඒගොල්ලන්ගේ හොඳ ගතිතුන් තියෙනවා. මිනිස්සු වශයෙන් ඇත්තටම හොඳ මිනිස්සු ඉන්නවා එතන. ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා. මෛත්‍රීපාල මහත්තයද, රනිල් මහත්තයද, මහින්ද මහත්තයද හැමෝගෙම හොඳ ගතිතුන් තියෙනවා. නමුත් දේශපාලඥයන් වශයෙන් බැලුවාම මේගොල්ලෝ ඉන්නේ අන්න අර මම කියපු අවස්ථාවාදී එදා වේල හම්බ කරගැනීමේ තැන තමයි ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඒ අවස්ථාවට ගන්න තීරණ තීන්දුව රටට කොයි විදිහට බලපානවද කියන එකට වඩා එයාලා හිතන්නේ ඒ මොහොතේදී එයාලගේ පක්ෂයේ ඉස්සරහට ගෙන යාමත් නැත්නම් ඒගොල්ලන්ගේ දේශපාලන තම තමන්ගේ හුදකලා පෞද්ගලික දේශපාලන ජීවිත ඉස්සරහට ගෙන යාමත් අන්න ඒ කරුණ වලට මුල් තැන දීලා වැඩ කිරීම තමයි මම හිතන්නේ මෙතන තියෙන ලොකුම අරුබුදේ. දැන් මෛත්‍රී මහත්මයා කරන්නේත් එහෙම දෙයක්. එතුමා හිතන එතුමාගේ ජනාධිපතිකම රැක ගැනීමත් ඊළඟට 2020 ජනාධිපතිවරණයක් ආවොත් ඒකට මුණ දෙන්නේ කොහොමද කියන එකයි. ඊට පස්සේ මහින්ද මහත්තයා හිතන්නේ එතුමාගේ පැත්තෙන් එතුමාගේ ජනාධිපතිකම ට වඩා අනිත් එකේ බලය ජනාධිපතිකම හිටිය කාලේදී යා කරපු දේවල් ගැන බොහොම කතා තියෙනවා. ඉතින් ඒවා ඇත්ත නැත්ත කෙසේ වුණත් ඒවට දඬුවම් ලැබෙයි කියන බයක් ඇති තියෙන්න පුළුවන්. ඊට පස්සේ තම තමන්ගේ ඉදිරි පරම්පරාවට දේශපාලනයේ බලය නැති වෙලා එතනින් දේශපාලනයෙන් තමන් ගිලිහෙයි කියන බයක් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ හැමෝටම තියෙන පුත්කලික පරමාර්ථය. දැන් රනිල් මහත්තයා ගත්තත් ඒත් එහෙමයි. රනිල් මහත්තයාට තියෙනවා තමන්ගේ පක්ෂය අදාළ යන්න කැමති නැහැ. යා පක්ෂ නායකත්වය කාටවත් දෙන්න කැමති නැහැ. පක්ෂයේ උපනායකයන් වරින් වර බිහි වුණත් ඒගොල්ලන්ට කාටවත් එයා බලය දෙන්න කැමති නැහැ. ඒ වගේම තමයි මේ සියලු දෙනා වටේ ඉන්න අනිත් පිරිස. ඒ හැමෝටම තියෙන තම තමන්ගේ පුද්ගලික අරමුණු.
මම මේක මේ සංකීර්ණ ප්‍රශ්නයක් නමුත් මම සරලව මේක අහන්නේ මේකට තිබෙන ඔබ දකින විදිහට මේ තියෙන දේශපාලන අර්බුදයෙන් ගැලවෙන්න ඔබ දකින විසඳුම් මොනවද?
මේ අර්බුදයෙන් ගැලවෙන්න නම් මේක මේ තනි පක්ෂයකටවත් තනි පුද්ගලයකටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපි හිතමු අපි උදාහරණ කීපයක් ගත්තොත් දැන් යුද්ධ කාලයේ පැත්තකට තියන්නකෝ යුද්ධ කාලේ විවිධ දේශපාලතන හිටිය චන්ද්‍රිකා මැතිනිය හිටිය ඊට කලින් ජේ.ආර්.ල. ප්‍රේමදාස කාලේ මහත්තය කාලේ ඉඳලාම මේ යුද්ධ එන්නේ. ඒතකොට මහින්ද මහත්තයගේ කාලේදී යුද්ධ ඉවරුණා. නමුත් මෙතනදී යුද්ධෙන් පස්සේ හරි අඩුතරමින් රට වෙනුවෙන් සැලැස්මක් හැදෙන බවක් අපිට පෙනුන්නේ. අපි යුද්ධ ඉවරෙච්ච ගමන් 2009 දී මේ වෙච්ච 2010 වෙනකොට 2010 මැතිවරණයේ වෙද්දි තද විදිහට බලාපොරොත්තු වුණා රටේ සැලැස්මක් හැදෙයි කියලා. ඒ කියන්නේ හැබැයි මේ සැලැස්ම හැදෙන්න ඕන මේගොල්ලෝ පොටවරද්දා ගන්න ප්‍රධානම තැන තමයි ඒක. මේ සැලැස්ම හැදෙන්න ඕන මුළු රටේම සියල්ලන්ගේම එකමුතුවකින් මිසක් එකමුතු මේවෙහිකින් මිසක් එක පක්ෂයකින් නෙවෙයි. දැන් 1977 ජේ.ආර්. මහත්තයා දිනලා 78 ව්‍යවස්ථාවේ කරගා කරෙත් ඒ වගේ වැඩක්. ඒගොල්ලෝ බැලුවේ ඒගොල්ලන්ගේ පැවැත්ම හදාගන්න විදිහ. ජේ.ආර්. මහත්තයාගේ තවුණුනේ UMPA ඵලයේ දීර්ඝකාලීනව රැකගන්න ක්‍රමයක්. ඒතකොට දීර්ඝකාලීනව කියලා එයා අවුරුදු 17ක් එක රැකගත්තා. 94දී කොහොම හරි කඩන් වටන චන්දිකා වැතිනි දිනුවා. නමුත් 94 ඉඳන් දැන් මේ මොහොත වෙනකොට දැන් බලන්න අවපේ අවුරුදු 24ක් ඇවිල්ලා තියෙනවනේ. මේ අවුරුදු 24ටම අපිට ඇත්තම කියනවා නම් මේ කාලෙදිවත් කාටවත් බැරි වෙලා තියෙනවා එක පැත්තකින් පැහැදිලි තනි පක්ෂයක රජයක් පිහිටවන්න බැරි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඒ කොයි පක්ෂෙන් පිහිටුවත් ඒකකටවත් හරි රට ගෙනියන්න ඕන හට යන්න ඕන පැත්ත මොකද්ද කියන එක හරි සැලැස්මක් ඉදිරිපත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ හැම වෙන්නේ මම කිව්ව අර හේතුව නිසා. මොකද හැම කෙනෙක්ම තම තමන්ගේ අභිමතයේ පරිදි කරනව මිස පොදුවේ රට ගැන හැඟීමකින් කරන පාටක් නෑ. අපි එහෙම දෙයක් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා යුද්ධ ඉවරෙච්ච වෙලාවේ. යුද්ධ ඉවරෙච්ච වෙලාවේ මහින්ද මහත්තයාට තිබුණේ ස්වර්ණමය අවස්ථාව. එතුමා හැම පිටින්ම මං හිතන්නේ නිකන් අර කෙල පාරක් එළියට ගහලා දානවා වගේ තනි ක්‍රම විනාශ කළ දැම්ම කියන එක තමයි අපේ බහුතර හැඟීම තියෙන්නේ. මොකද ගොඩක් දෙනෙක් අපි දේශපාලනඥ වශයෙන් කතා කරද්දිත් නැත්නම් අපි දන්න කියන මන්ත්‍රීවරු අතරේ කතා වෙද්දිත් හැමෝගෙම හිත ඇතුලේ මේක තියෙනවා. නමුත් කාටවත් කරගන්න දෙයක් නැහැ. මොකද බලයට එන්න තියෙන යුද්ධෙත් එක්ක බැලුවහම ඒ බලයට ආවට පස්සේ ඒගොල්ලෝ තම තමන්ගේ න්‍යාය පත්‍ර මේව කරන මිසක් පොදු වේදයක් කරන්න කැමති වෙන්නේ නැහැ. නමුත් අපිට තව දෙයක් කියන්න පුළුවන් මෙතනදී. මෙන්න මේ මීට අවුරුදු 3 හමාරකට කලින් රනිල් මහත්තයයි අපේ මෛත්‍රී මහත්තයා දෙන්න එකතු වෙලා මේ පිහිටවපු ආණ්ඩුව දිහා අපි දෙවෙනි වරටත් තවත් සුබවාදී බැලමකින් බලාගෙන හිටියා. ඒකටත් එක හේතුවක් තියෙනවා. ඒ තමයි මම මේ කියවන දැන් මේ පොදු ඇරමුණකින් වැඩ කරන කතාවක් ලංකාවේ නැහැ කියන මේ තාක්කන්. එතකොට ඒ ජනවාරි 8 පෙරළියේදී අත් බලාපොරොත්තු වෙන ලංකාවේ තියෙන ප්‍රධාන පක්ෂ දෙක තමයි මේක දුන්නේ. ශ්‍රී ලංකා දස් පක්ෂය සහ සන්දාතික පක්ෂේ. මොන මේ පක්ෂ දෙකේ එකතුවකින් රටට යම් සේවයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඉතින් ඒක තමයි දැන් යුද්ධෙන් ඉවර අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ ඉටු නොවුනහම දෙවුනෝ මේ මිනිස්සු බලාපොරොත්තු දැස් දැල්ව ගත්ත මෙන්න මේක නිසා. මිනිස්සුන්ට මේක කෙලින්ම වචන වලින් නොතේරුණාට වචන වලින් කියාගන්න තැනුමක් නැති වුණාට මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියුණේ මෙන්න මේදී. නමුත් ඒකත් අපිට ඉතින් බොහොම අවාසනාවන්ත විදිහට කඩා වැටිලා මේ ඒදෙගොල්ලන්ගේ එකඟතාවයකින් දෙයක් ඉටුුනෙත් නැහැ. ඒදෙගොල්ලන් දෙපැත්තට ඇද හිටියා. කට්ටියක් අරයලට මෙයා හොරු කියන මෙයාලට අරය හොරු කියන. ඉතින් එහෙම තත්ත්වයකට දැවීම නම් මට නම් හිතාගන්න බැහැ ලංකාවේ දේශපාලනේ මේ යන්නේ කොයි තැනකටද කියලා. මොකද ලෝකේ වෙන කිසිම රටක අපිට දන්න තරමින් මට නම් හිතෙන විදිහට මේ අත්දැකීමකට මුහුණ දීලා මේක මේ අපිට يعني පරණ මේ සිද්ධියකින් ගන්න පුළුවන් දෙයක් මෙතන හැම එක අලුත්ම දෙයක් මේ සිදුවීම් පවතින්නේ. ඉතින් මට හිතෙන හැටියට මේක රටක් වශයෙන් ගත්තොත් එහෙම අපි මහා ඛේදවාචකයට මුහුණ දෙනවා. මොකද ලංකාව කියලා කියන්නේ ලෝකේ තියෙන ඉතාම සුන්දර තැනක පිහිටි රටක්, ලෝකේ මිනිසුන් ගාක් අවධානය යොමු කරන රටක්, ලෝකේ වැදගත්ම පිහිටීමක් තියෙන රටක්. ඉතින් යන්ති හොඳ ජාතියක්, ඇත්තම සිංහලයක් කියලා කියන්නේ ලෝකේ පිළිගත් ජාතියක්, ලෝකේ යම් බුද්ධි මට්ටමක ඉන්නවා කියලා හිතන ජාතියක්. ඒක බෞද්ධාගම කියලා කියන්නේ ආගමක් වශයෙන් ගත්තාම ලෝකේ බොහොම නිදහස් නිවහල් සිතුවිලි තියෙන මිනිස්සු අදහන ආගමක් කියලා විශ්වාස කරන එක. ඉතින් ඒ සියල්ල ගත්තාම ලංකාව මේ වගේ තැනක සිටිය යුතු රටක් නෙවෙයි. මං හිතන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 1948 අපේ රට දාලයක් දීුණත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති මේ තරම් පහත් තැනකට අපි වැටෙයි කියලා. මොකද මේ අපේ රටේ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ලංකාවේ ඒ කාලෙ වෙද්දි මොකද මම පකිස්තාන් මේ තානාපති කාර්යාලේ නිලධාරියෙක් එක්ක පාරක් කතා කරා. ඒ එතුමාට මට කිව්වා එතුමා ඉස්කෝලේ යන කාලේ එහේ පකිස්තාන් ඉස්කෝලේ ලංකාව තමයිලු ආසියාවේ ආදර්ශය වශයෙන් ගත්තේ. ඉස්කෝල වල දැන් අපි ඉස්කෝලේ ඉගෙන
ගන්න. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ පාකිස්තානයේ පාසලක පවා මේ ලංකාව ආදර්ශයක් ඉදිරියට ගත්තේ
කියලා. පාකිස්තාන් ඕ ඇතන පකිස්ානකින් රට බිහිවුණේ දසන්සේ හතලිස් හතේ හතලිස් 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 හතේදින හතලි සතේ ඉන්දයා නිදහසරනත් එක අගුස්තු පාලස්සවෙන්ද ඒකින් පස්සනේ පකිස්ානය බිහිවුණේ ොේ පකිස්ානකින් රට බිහිවෙලා ස්කෝලවල ළමයින්ට උගන්නනකොට අලුත් රටක් බිහිවීමකින් එතකොට අලුත් රටක අලුත් දැක්මකින් ලෝකත යන විද මිනිසුන්ට කියලදෙන ළමයින්ට කියලදෙන ඒ කියල දේතියකු ආදශයට අපගෙන තින ලංකාව එවුණුසේ හරි වේදනාත්මකක මාතක් කතා කර.
එතකට ඔබතුමා පවා මේ දේශපාලික අත්දැකීම් තියෙන ඔබතුමා පවා වර්තමාන ලංකායි දේශපාලික තත්ත්වය පිළිබඳ ව්‍යාකූලත්වයකින් පසු වෙනවා.
ඕ ඒකනම් කතා කරලම වචනවලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේ දැන් මේ අස්ථාව තියෙන තත්ත්ව ගත්ත වනත් අපි හීනවා බලාපොරත්තුවේ නොවන මුොතවල්ලට තෑ මුහුණ දෙන්න මෙතන ගැටලූ කීපයක් තියෙනවා නිරාකරණය කළ ගතයුතු. ඒ තමයි මේ පුද්ගලයන් අතරේ තියෙන අන්තර් සම්බන්ධතාවේ මොනවගේ කද කියන එක. පුද්ගලයන් කෙක හම රනිල් මහත්තය ඇති පස්සේ මෛත්‍රී මහින්ද මහත්තය සියලු දෙෙන පුද්ගලෙක බල හම ගොල හිතවත්තු මුද ම කාලය පාලිමිතු හිටියහන්න ම දන්න ඒ හැම කෙනෙක්ම ඕම ඉතින් මචන් කියල කතා කරල තත්ත්වේ මේ සමී පුද්ගලයන් නමුත් මේගොලු මේ දේශපාලනයේ දී මේ තරම්ම මේ කුලල්කාගන්න විදිහට මේ තරම්ම මේ මෙහම අමුතු විදිට හැසිරන්න කියනක තම තේරුම්ගන්න බැරි එක පි පැතිම් බලහ දැ මගේ මං වැඩ කරන ගඩ කළ අපේ මන්ත්‍රීතුමා වුනත් එතුමා වුනත් හැමෝම එක සුහද කෙනෙක් හැත හැමෝම එක හිතවත් කෙනෙක් හැමෝම ගරු කරන කෙනෙක් නමුත් දේශපාලන තීරණ තීන්දු ගැනීමේදී එයාල මහා තනිකරම හරි ආත්මර්ථකාමි පුදුමාකාර මේ තැනකට තල්ලු වෙන. එතකට ඒක වරදක් විදිර නොදැකීමතම අනිත් වරද තියන්නේ. අපිතමු පාලිමෙන්න්තුවේ ඇතුලේදී ගැලරි ඇතුලෙදී පාලිමෙන්න්තුව සභා ගරභ ඇතුලෙදී ඒගොල විද දේවල් පිළිබඳව තර්ක කරගන්න. ඒ තර්ක කරගන්න අයම එලියට විල්ලා මචං එම කියන්න එහම කතා කරන්න තත්තු කියන්න එතකොට මටත් සේරුම් ගන්න බැරි එහෙම එලියදි මචන් කියල කතා කරන්න පුළුවන් පාලිමෙන්තු කැටිමේ වචන් කියල කතා කරන්න පුළුවන් විඩින්හකට ගියාම උත්සවකට ගහාම යාලුවගේ හැසිරෙන් පුළුවන් තකොට පිටවල්ල සංචාර අපි හින්තියන සංචාරයනකොට ඒ සංචාරවලද හැම පක්ෂක මන්තිවර එකට යන ඒකට කාලබි එකම්පලේන් එකකි එකම හෝටල එකම විදිර විනෝදෙන් කිසි ගැටලුවක් නැතුවේ වැඩමුළුවට සභාගලා පේනවා නමුත් එතකට මේ රට වෙනුවෙන් ඇයි මෙයාලට මේ එකතුවීම කරන්න බැරි ඒකති මට හැම වෙලා හිතන දෙයක් නමුත් තේරුම් ගන්න
සරලමකොත් ඔවුන් එකතුවන්නේ ඔුන්ගේ බලය රැක ගැනීම සඳහාම තමයි කැන හිතව
මෙහෙම එකක් තියෙනවා මේ හැම කෙනෙක්ගම ඔළුව තියෙනවා දේශපාලනය කැන එක්තරා විදික සෙල්ලම ක්‍රීඩාවක් කියලා එක මේ බලය රැක ගැනීමේ කෙසේ හෝ තමාගේ බලය රැක ගැනීම තමයි මේ ක්‍රීඩාවේ එක අරමුණ දැන් අපිතම ක්‍රිකට් ගැන අපි දැන් ක්‍රිකට්නේ ලංකාවේ හැමෝම දන්නද අපිතම ක්‍රිකට් ක්‍රීඩාව අපි ක්‍රිකට් කණ්ඩායම තියෙන මේ කණ්ඩායම අර ඉන්දියාවේදී අපිතම ඉන්දියාවෝය දැන් ගහරනය අවුරුද්‍ර සරයක් මේ IPL එකක් දවට IPL එකට මේ කණ්ඩායමේ තුන් හතර දෙනෙක් හරි බෙදිලා IPL කණ්ඩායම් කීපකට බෙදල හොත් ගැහුත් මේ ගොල්ලු එක කණ්ඩායම කිදිර නේ සෙල්ලන් කරන්න ඇ මාලිග මැතිවස් ගත්තුති මැතිව එක කණ්ඩායමක නම් මාලිග තව කණඩායමක නම් මාලිග මැතිවස් එරෙහිවයි කිරිදා කරන්න නමුත් ඒදෙ එකම කණ්ඩායම එකම දෙන්නෙක් අන්න ඒවිදිහ කත්තම මේ ලංකායි තියන් එතකට යල හිතනවම තමගේ කණ්ඩායම දිනීම සඳහ නැතන් තමන්ගේ ලකුණු තත්ව වැඩිකරම සඳහ තමන් දිනවීම සඳහා මේ වෙලා මේ කීඩාව නීතු යුතුයි කියන දෙයක් එතක රටගෙන හැඟීමම මෙයාගේ මටනං ඇත්තටම කිසිම කෙනෙක් පොදුව පේනෑ එක හරිම කායි කේදවාචිකැක් එක මහා විශාල කේදවාචකය
ඊළඟට ඔබතුමා මේ මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞද්ගලිකව හඳුනනවා නේද?
ඔව්.
එතුමාගේ ක්‍රියාකලාපය මේ මේ පිළිබඳ මොකද ඔබතුමා හිතන්නේ?
මෛත්‍රීපාල මහත්තයා ටිකක් ගුප්ත මිනිසෙක්. එයා ගුප්ත මිනිසෙක් කියලා කියන්නේ එයාගේ හිතේ ඇතුලේ තියෙන මොනවද එයා මේ මොහොතේ මොනව කරයිද ඊළඟ මොහොතේ මොනව කරයිද කියලා සාමාන්‍ය කාටවත් තීරණය කරන්න බැරි හිතන්න බැරි පුද්ගලයෙක්. හැමෝම එක හරි සුහද මිනිසෙක්. බොහොම සුහදයි හැමෝම එක හිනාවෙනවා හරිම නිහතමානී හැමෝම එක සාමාන්‍යයෙන් කතා කරද්දී එහෙම තේරෙන්නේ බොහොම හොඳ කෙනෙක් වගේ. නමුත් සැරපරුෂ නෑ ඒ තරම්ම ලොකුවට කේන්ති ගන්න පාටක් දෙන්නේ නෑ කේන්ති ගත්ත වෙලාවට නිහඬ වීම තමයි ගොඩක් වෙලාර කරන්නේ නැත්නම් ටිකක් කෑ ගන්නවා. නමුත් ඒ වුණාට මේ මේ විදිහට මේ මේ ඊයේ පෙරේද මේ වෙච්ච දේ නම් එතුමාගේ චරිතය එක්ක බැලුවා අපි දන්න කෙනේ චරිතෙත් එක්ක බැලුවා මේක මහමුතුම වැඩක්. එතරම් මේ මොහොතේ පිස්සු ඇදලාද කියලා හිතන තරමට මේ පුදුම හැසිරීමක් එතුමගේ මේ තියෙන්නේ.
ඒ කියන්නේ ඔබතුමාවත් බලාපොරොත්තු නැහැ මේ වගේ හැසිරීමක්
ඔබතුමා. මං හිතන්නේ මම තියා එතුමගේ ළඟින් ඉන්න රවි මහත්තයා තියා මහින්ද මහත්තයා බලාපොරොත්තු නැහැ. මං හිතන හැටියට මෙහෙම මේ එකක්. එතුමාගේ චරිත ලක්ෂණ වල තියෙන දෙයක් කියලා කියන්න බෑ මේ එදා අර යුම්ප ඇත්ත එකතු වෙලා ජනාධපතිකම දක්වා ආපු ගමන චතුර ලක්ෂණ දෙයක් කියලා මං හිතන්නේ නැහැ. මොකද එහෙම කෙනෙක් නෙවෙයි එතුමා. ඇත්තටම පක්ෂයට බොහොම ආදරෙන් වැඩ කරපු, පක්ෂයට බොහොම කැපකිරීමෙන් වැඩ කරපු, මිනිසුන්ගෙන් බැනුම් අහගෙන, බැනුම් අහන බැනුම් උනත් දරාගෙන ලොකු දෙයකින් වැඩ කරපු මිනිස්සෙක් බව අපි දැක්කේ. නැත්තම් රාජ්‍ය තැන්තුමා වගේ කෙනෙක් මං හිතන්නේ මෙයාවට මෙච්චරම මේ උර දීලා මෙයාගේ මේ මෙයාගේ මේ ජනාධිපති පදවිය දක්වා ගේන්නේ නැහැ. එහෙම අපිට සැකයක් තිබ්බනම්. නමුත් මේ පුද්ගලයාට මොකක් හරි දෙයක් එක්ක බලය බර වැඩිකමක් තියෙන මේ ජනාධිපතිකම කියන දේ මනුස්සයාට. එහෙම නැත්නම් එයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ තියෙන පුද්ගලික ගතියක් තියෙන. මොකද ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක මෙහෙම එකක් තියෙනවා. මම දන්න තරමින් මමත් කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් විදිහට වැඩ හිටියා. මම දන්න තරමින් ශ්‍රී ලංකාවේ තියෙන ලොකුම දෙයක් තමයි මේ බර ජාතිකත්වයක් තියෙනවා. ජාතික ආගමික හැදියාව මේ පක්ෂපාතිත්වයක් තියෙනවා. ඒක මුල් කරගෙනම තමයි බණ්ඩාරනායක මහතා 51 දී මේක හැදුවේ. UMPෙන් කඩාගෙන ආවෙත්ම තනිකර ජාති හිතයිෂී පැත්තකට රට යොමු කරගෙන. ඉතින් ඒක එක්තරා විදිහකට අපිට ජාතිවාදයක් කියලා කියන්නත් පුළුවන්, නැත්නම් ආගම්වාදයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් මේකේ මේ හොඳ පැත්තට වඩා නරක පැත්තක් තියෙනවා කියන එක තමයි මට පසු කාලිනු පේන්නේ ගත්තේ. ඒ කියන්නේ සීලනිප කියන පක්ෂය මිනිස්සුන්ගේ තියෙන ජාතික හැඟීම, නැත්නම් සිංහල ජාතියට තියෙන ආදරය, නැත්නම් බෞද්ධාගමට තියෙන ආදරය, බෞද්ධාගමට කියන්නේ බෞද්ධ සංස්කෘතියට තියෙන පිළිගැනීම, ඒක ඇත්තම කියන අයිතු ලෙස තමන්ගේ දේශපාලන වාසිය සඳහා යොදාගත් පක්ෂයක් කියලා කිව්වොත් නිවැරදි කියලා මට හිතෙන්නේ.
ඇයි ඔබ එහෙම චෝදනාවක් කරන්නේ?
එහෙම චෝදනාවක් කරන්නේ ශ්‍රී ලංකා දස් පක්ෂ කියන එක අපි මුල් කාලේ ඉඳලම බැලුවාම ඒ ගති ලක්ෂණ යාලගේ තිබුණා. මැතිනිගේ කාලේ අපි පැත්තකට තිබ්බොත් එහෙම, දැන් අපි හිතමු චන්ද්‍රිකා මැතිනි 94 බලය ගත්තට පස්සේ ඉඳලා මේ අවුරුදු 24 කාලය තුල, දැන් හිතන්න මේ මුළු කාලයම ඒගොල්ලොම කොයි විදිහට හරි ඒගොල්ලොම රෝල ගහගෙන ආණ්ඩුව ගෙනාව මිසක් ලංකාවේ වෙන කිසිම පක්ෂයකට බහුතර බලයක් එක්ක රජයක් කරන්න දුන්නේ නැහැනේ. දෙවතාවකට UMPA කෙටි කාලීනව හවුල් ආණ්ඩුවක් ආණ්ඩු වශයෙන් පත් වුණත් පැහැදිලිව මේ වෙනෙහිකට දෙන්නේ නැහැ ඒගොල්ලෝ. පැහැදිලිව වෙනෙහිකට දුන්නේ නැහැ. දුන්නේ නැත්තේ මොකද? මෙන්න මේගොල්ලෝ අර ලංකාවේ එක කුලකයක් හදාගෙන තියෙනවා. ඒ කුලකය තමයි මේ ජාතියට හිතයිෂී ජාතියට ආදරය කරන සිංහල බෞද්ධයන් අපේ විය යුතුයි කියන එක. ඒ කියන්නේ සිංහල බෞද්ධයන් අපේ විය යුතුයි. ඒක නිසා ඒ කොටසට තමයි ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරන්නේ. ඒතකොට ඒ කට්ටිය ඒ මිනිස්සුත් ඇද ගැහිලා ඉන්නවා. තමන් කැපුවත් මෙන්න මේ තත්ත්වෙට මේ වෙනවා. මේගොල්ලන්ගෙන් පිට යන්නේ මේගොල්ලෝ විතර ආදරය කරන්න, අනිත් අය කවුරුත් ආදරය කරන්න නැහැ. ඒක අපි දුන්න උදාහරණයක් වශයෙන් UMPA වත් ජනතා විමුක්ති පෙරමුණවත් ඒගොල්ලෝ එක වෙන වෙන විදේශීය මේ අත්වල තමයි ඉන්නේ. මේ දේශීයත්වයේ අගය යන්නේ දේශීයත්වයේ කරන්නේ මෙන්න මේ ශ්‍රී ලංකා කට්ටිය විතරයි කියන එක. නමුත් ඒ මිනිස්සුන්ට ඔළුවට දීලා තියෙන ඒ අදහසින්ම තමයි ඒගොල්ලෝ තමන්ගේ බලය පවත්වාගෙන යන්නේ. තමන්ගේ බලය අයිතුරු යොදවන්නේ. ඒ බලය අයිතුරු යොදවීම තමයි මෙතන තියෙන බරපතලම අරමුදේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන. සිරිමාවගේ මෙතන කාලේ මම අතරිමු කියලා කිව්ව හේතුවක් තියෙන මීට කලින්. මොකද ඒ කාලයේදී ඇත්තම කියනවා යම් කිසි විදියකට 77 දක්වාම සැලසුම් සහගත දියුණුවක් සඳහා ලංකාව ආව කියලා කියන්න පුළුවන්. මම හිතන ලංකාවේ මම දන්න තරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ වෙනත් පක්ෂයක් හරි යම් සැලසුමක් ඇතුව රටේ අනාගතයක් වෙනුවෙන් ආව නම් ආවේ මැතිණියගේ කාලේ කියලා තමයි මම හිතන්නේ. මම මැතිනිට පක්ෂපාතී පුද්ගලයෙක් වශයෙන් කතා කරනවා නෙවෙයි, එහෙම එකක් මගේ නැහැ. එතුමෙගිත් වැරදි ගොඩක් තියෙනවා. එතුමෙගේ කාලෙත් බරපතල අර්බුදයක් තිබුණා. නමුත් මේ මං හිතන්නේ පොදුවේ ගත්තාම නම් මේ தත්ත්වය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එකෙන් මේ රට දැන් ගැලවෙන්න ඕන කාලය ඇවිත් තියෙනවා.
ඒ කියන්නේ ඔබට අනුව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් නැති වෙගෙන යන ගමනක යන්නේ මේ පොදු ජන පෙරමුණ කරා. මේ කියන්නේ එක හොඳ දෙයක් කියලා ඔබ දකින්නේ?
පොදු ජන පෙරමුණ කරා යන එක හොඳ දෙයක් කියලා කියන්න බෑ කොහොමටවත්. මොකද පොදු ජන පෙරමුණ කියන්නේ ඊටත් වඩා භයානක පැත්තකට යන එකක් මම දකින විදිහට. මොකද ඒක තනිකරම රාජපක්ෂ පවුලත් එක්ක සම්බන්ධව රාජපක්ෂ පවුලේ බූදලයක් විදිහට ගෙනියන දෙයක්. මේ පවුල් බූදල දේශපාලනය ආසියාවෙන් තුරන් විය යුතුයි. දැන් විශේෂයෙන්ම ලංකාවෙන් තුරන් විය යුතුයි. දැන් UMPA පැත්තෙන් ගත්තොත් UMPA තැනක හොඳක් තමයි පවුල් දේශපාලනයක් ඒකේ නෑ. රනිල් මහත්තයා යම් ඒකාධිපතිවාදය පක්ෂය තුළ පවත්වාගෙන යනවා. එතුමා තමන්ගේ නායකත්වයෙන් අයි වෙන්න කැමති නැහැ. එතුමාගේ පොඩි තද ගතියක් තියෙනවා අනිත් අය සාපේක්ෂව. එතුමත් එක්ක හුඟක් වෙලාවට කතා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒක අපි දන්නවා.
يعني පක්ෂ තුලම ප්‍රජාතන්ත්‍රවාදී නැතිකමක් තියෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී නැතිකම නෙවෙයි, එතුමාගේ එක පුද්ගලික ගති ලක්ෂණයි. මොකද
පුද්ගලික ගති ලක්ෂණයක් පක්ෂකට
ඒක රටට අන්න හරි හරි
බලපාන්න බෑ නේද?
රටට බලපාන්න බෑ. රටට
ප්‍රජාතන්ත්‍රවාදී නැතිවීම.
ඔව්, UMP ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්නම් UMP තින්
පක්ෂය තුල.
ප්‍රජාතන්ත්‍රවාදය. ඔව්, පක්ෂය තුල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තනිකරම බටහිරට අනුකූල ප්‍රජාතන්ත්‍රවාදය.
බටහිරට සාමාන්‍ය අපි දන්න දෙයක්, බටහිරට අනුකූල නම් පක්ෂ නායකයා වෙනස් විය යුතුයි නේද? එහෙම ඉතරම් කාලයක්
ඒ වගේ පක්ෂ නායකය වෙනස් විය යුතුයි ඇත්තටම. නමුත් පක්ෂ නායකයට වෙනස් වෙන්න සුදුසු පරිසරයක් එජාපේ ඇතුලේ ඇති වෙලා
දෙවන පෙළ නායකයන් හදුවේ නැති ප්‍රශ්නයක් තියෙනවා.
එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ එජාපේ එහෙම අවුලක් මොකද රනිල් මහත්තයට තාම බැරිකමක් ඇවිල්ලා නැහැ. එතුමාට පක්ෂයේ ඇත්තටම කිය එතුමා තරම් ප්‍රබලයේ, එතුමා තරම් දැනුවා තියෙන, අත්දැකීම් තියෙන කෙනෙක් මේ වෙද්දිවත් තාමත් මේ UMP තුල නැහැ කියන එක මගේ හැඟීම. ඒක නිසා එතුමාව ඉවත් කරලා අයින් කරලා එලවලා දාන්න තරමේ සුදුසු පරිසරයක් UMP නැහැ ඇත්තම කියනවනේ. ඉතින්
අපගේ කාල වේලාවත් සීමිත වෙන හින්දා අපි ඊළඟ ප්‍රශ්න වලටත් අපි යන්. ඊළඟ කරුණ වලට අපි සාකච්ඡා කළ යුතු ලංකාවේ වර්තමාන මාධ්‍ය භාවිතය පිළිබඳව මොකද හිතන්නේ?
ඒක නම් ඇත්තටම වෙනම කතා කරන්න ඕන මේ දෙකක්ම. ලංකාවේ මාධ්‍ය භාවිතය කියන්නේ මාධ්‍ය කියන්නේ ලෝකෙම ගත්තාම
අපි කෙටියෙන් කතා කරමු. අපි ඒක වෙනම දවසක මාතෘකාවකට යන හොද්ද.
ලෝකෙම ගත්තාම මාධ්‍ය කිසිම එකක් ස්වාධීන නැහැ. හැම එකක්ම යම් කිසි පැත්තක් තියෙනවා. නමුත් ඒ වුණා ලංකාවේ නම් ඒක ඉතාම භයානක විදිහට මේ පක්ෂපාති මාධ්‍යයක් කියන්නේ තනිකරම ගැති මාධ්‍යයක් කියලා කිව්වොත් හොඳයි. මොකද ඒක තියෙන්නේ තනිකරම මුදලාලිකරණයක්. අවංකවම සියලුම මාධ්‍ය පුද්ගලිකව ගත්තොත් රජයේ තියෙන මාධ්‍ය කීපය ඇරුණහම අනිත් සියල්ලම මේ බරපතල විදිහට මේ ව්‍යාපාරික අරමුණු සඳහා.
ඒකන සරලවම ගොත් ඔබ කියන්නේ මේ පෞද්ගලික يعني පර්සනල් ඇජෙන්ඩාස් වලට කඩේ යෑම.
පර්සනල් ඇජෙන්ඩාස් වලට කඩේ යනවා. කඩේ යනවා කියලා කියන්නේ පර්සනල් ඇජෙන්ඩාස් කියන එකේ භයානකම දේ තමයි ඒ ඔක්කොම හොරු වීම. ඒ සියල්ලම හොරු වේ. තමන්ගේ හොරකම් රැක ගැනීම, තමන්ගේ හොරු ව්‍යාපාර රැක ගැනීම, නැත්නම් හොරකම් අහුවේ කියන බයට දේශපාලඥයන්ට කත් ඇදීමෙන් අන්න ඒ වගේ දෙයකින් පවත්වාගෙන යන පැවැතුම හදාගන්න මේ මාධ්‍යයක් තියෙන. ඒ නිසා ඒක ඉවෙන් නම් කවදාවත් මේ රටට මේ සේවයක් වේවි, රටට යහපතක් වේවි හිතන්න අමාරුයි.
එතකොට ඔබතුමාගෙන් මට දැනගන්න අවශ්‍ය කාරණා දෙයක්, ඔබතුමා හිතන්නේ ජනතාව වශයෙන් මේ වෙලාවේ ජනතාව කියන්නේ ජනතාවට මේ දේශපාලන තත්ත්වය පිළිබඳ තියෙන වගකීම මොකද්ද? මේ වගේ තත්ත්වයක් නැති වෙන්න, ඒ කියන්නේ මේ වගේ මේකට විසඳුම් වශයෙන් ජනතාවට තියෙන වගකීම මොකද්ද?
ඔව්, ජනතාවට මෙහෙම දෙයක් තියෙනුනේ. දැන් ජනතාව කියන්නේ දැන් ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර දැන් හැමෝගේම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම පුළුවන් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න, ලෝකෙ දිහා බලන්න පුළුවන්. නමුත් අපේ මිනිස්සු ඒක කරන්නේ නැහැ. මිනිස්සු ඒවෙන් කරන්නේ එක්ක ගුණහරප බලાવી, එක්ක නැත්තම් මේ තමන්ගේ ආගමික මිත්‍යාවන් වලේ දේවි ඒවයි. ඉතින් මේ දෙක මත ඇරලා ඒගොල්ලෝ කරන්නේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න එක. මොකද ප්‍රජාතන්ත්‍රවාදී දැන් අර්ථකථනය දෙනවනේ අපේ කට්ටිය. අපේ අය කරන අමුතු අර්ථකථන තියෙනවා. දැන් උදාහරණයක් හිතන්නකෝ, මේ මොහොතේදී මේගොල්ලෝ කියනවා මේ ඡන්දයේ මිනිස්සුන්ට ලබා දීම මහ ජනතාවට කරන ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන නමටත් ඒක අගෞරවයක් එක පැත්තකින් බැලුවහම. මොකද හේතුව ඡන්දයක් ලබා දෙන්න නම් ප්‍රජාතන්ත්‍රවාදීව පිළිගත් ක්‍රමයකට ආපු පිරිසක් වෙන්න ඕන.
ඒ වගේම පිළිගත් ක්‍රමයකට පවත්වන ඡන්දයක් විය යුතුනේ.
ඔව්, පිළිගත් ක්‍රමයකට පවත්වන ඡන්දයක් විය යුතුනේ. දැන් අද මේ මොහොතේත් මම දකින දෙයක් තමයි මේ මහ ජනතාවට බලය දීම, ඡන්දයක් ලබා දීම කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන්නේ කියලා අහනවා. නමුත් මහ ජනතාවට ඡන්දයක් ලබා දෙනවා කියලා කියන්නේ කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් වෙන මහ විශාල වැඩක්. ඒකට යම් කාල සීමාවක් තිබිය යුතුයි. ඒකට යම් සාධාරණ හේතුවක් තිබිය යුතුයි. මිනිස්සුන්ට ජනතාවට බලය දෙනවා කියලා අපි හැම වෙලාවෙම ඡන්ද තියන්න ඕනේ. එහෙනම් ජනතාව නියෝජිතවපත් කරලා අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ නෑනේ. මේ ජනතාව නියෝජිතවපත් කරලා තියෙන්නේ අපිට යම් කාල සීමාවකට. ඒ නියෝජිතය තමයි අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. නමුත් නියෝජිතය ඉදිරිපත් නොවි එයාලගේ ගන්න තීරණ තීන්දුවක් වෙනුවෙන් මහ ජනතාව ඉස්සරහට යන මේ කෝටි ගාණක් වියදම් කරනවා කියලා කියන්නේ අපි වගේ රටකට තරහා ගන්න බෑ. දැන් උදාහරණයක් පාර්ලිමේන්තුව රැස් වෙලා අගමැති තෝරා ගන්න එකට, කවුද අගමැතිවරයා කියලා තෝරා ගැනීම කියන සරල කතන්දරයකට ඒ වෙනුවෙන් ඡන්දයක් තියලා කෝටි මහර 500ක් වියදම් කළා මහ ජනතාවගෙන් ඒක අහනවා කියලා කියන්නේ මොන විහිළුවක්ද ඒක? ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියලා අර්ථකථනය කරනවා නම් මට නම් තේරෙන්නේ නැහැ ඒක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්නේ කියලා.
ඒක ඇත්තටම මේ ප්‍රජාන්තවාදය කියන මමත් මේක එකතු කරන්න කැමති කොටසක්. අපි ප්‍රජාන්තවාදය කියලා කිව්වම ලංකාවේ මිනිසුන්ට මේ තියෙන කියන අනවබෝධය, ප්‍රජාන්තවාදය කියන්නේ මේ හුදකලාව මැතිවරණයක් පැවැත්වීම පමණක් නෙවෙයි. ප්‍රජාන්තවාදයක් වුණාම රටක ආණ්ඩුවක් පැවති ව්‍යුහයක් තියෙනවා. ඒ වගේම ඒ ව්‍යුහයේ ඇතුළත තියෙන ව්‍යවස්ථාවට අනුව, කියන්නේ ප්‍රධාන උත්තරීතර නීතිය රටේ, ඒ නීතිය අනුව රට කටයුතු කරන්න ඕන. ඒ වගේම ඒ නීතිරණ කටයුතු කරලා පවත්වන නිදාසා සාධාරණ මැතිවරණ හරහා ඡන්දයන් පැවැත්, يعني මැතිවරණ පැවැත්වීම තමයි මේ ප්‍රජාන්තවාදය anu
කියන්නේ. ඔතන තියෙන අර්බුදය මේකනේ. ඔතන තියෙන අර්බුදේ ප්‍රජාන්තවාදය කියන දේ මිනිස්සු එක එක දේශපාලන පක්ෂාසන නායකයෝ තමන්ගේ ගෝලබාලයන්ට අර්ථකථනය කරන.
ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇති නොදැනුත්කම නිසා
වෙන්නේ. එතකොට දැන් අපි තුමු රනිල් මහත්තයා කියන ප්‍රජාන්තවාදය එතුමාගේ කිට්ටේ කට්ටිය හිසමුදිනින් පිළිගන්නවා. එතකොට මහින්ද මහත්තයා කියන කියලා කියන ප්‍රජාන්තවාදය යා කට්ටිය. එතකොට මෛත්‍රී මහත්තයා හරි වෙන කවුරු හරි ජනතා මිතුරු හරි කියලා නම් මෙන්න මේක තමයි ප්‍රජාන්තවාදය කියලා ඒගොල්ලෝ කිසිම තර්කයකින් කිසිම වාදයකින් තොරව ඒගොල්ලෝ කියන්නේ ඉසමුදුවින් පිළිගන්න යන කොටසක් අපේ රටේ ඉන්නේ. දැන් උදාහරණයක් මම නිකන් කියන්නම්. පුංචි උදාහරණයක්. අපි දැන් පවුලක හිතන්නකෝ. පවුලක අම්මා තාත්තා සහෝදරයෝ නැත්නම් තමන්ගේ බිරිඳ සැමියා දරුවෝ අපි එක කොටසක්නේ. ඒකට අපි හැමෝම අපි තමයි සමීපම කොටස. පවුලක සමීපම කොටසනේ. නම් සමීප කොටස අතරේවත් අපි කිසිම කෙනෙක් වෙනුවෙන් කවදාවත්ම තර්කයකින් තොරව හැම දෙයකටම එකඟ වීමක් වෙන්නේ නැහැනේ. දැන් සැමියා බිරිඳ අතරේ වුණත්, අම්ම තාත්තා අතරේ වුණත්, දරුවා අම්මල අතරේ වුණත් නිතරම තර්ක විතර්ක එනවා. අම්මේ මේක හොඳ නෑ, අපි මේකට කැමති නෑ, මේක හරි නෑ, අපි ඒකට තර්ක කරගන්නවා, රණ්ඩු කරගන්නවා, යම්කිසි විවාද විවාදිනවා. නමුත් මේ ලංකාවේ දේශපාලන තුළ තමන් අදහන, තමන් විශ්වාස කරන, තමන් පක්ෂපාති දේශපාලඥයා ඉර පෙන්නලා හඳ කිව්වත් ඒක පිළිගන්නා තත්ත්වයේ පිරිසක් ඇතිවීම තමයි මෙතන තියෙන භයානකම දේ. ඒක තමයි අපි මේ ප්‍රජාන්තවාදයේ රටක ප්‍රජාන්තවාදයට වෙන්න පුළුවන් විශාලම පරිහානිය, විශාලම විනාශය තමයි ජනතාව මේ වගේ මන්දබුද්ධික තත්ත්වයකට පැමිණීම.
ඇත්තටම මේ ඔය පිළිබඳව මීට කලින් පෙරවට සහ ඇත්තටම කතා කරේ ඔය පිළිබඳ මේ රටේ වෙච්ච මේ ඡන්දදායකයාගේ තියෙන නොහැකියාව පිළිබඳව. මේ මට ඔබතුමාගෙන් අහන්න දෙන මේකට සරල උත්තරයක් දෙන්න. ඔබතුමා හිතන්නේ මේ තියෙන තත්ත්වයට වඩා වගකීම්තේ දේශපාලකයාද ජනතාවද?
සම්පූර්ණම ජනතාව. සම්පූර්ණම ජනතාව. මොකද ජනතාව යම්කිසි විදිහකට තේරුම් ගත යුතුයි තමන් මෙච්චර කාලයක් අවුරුදු 70ක් නෙමෙයි, සුළු කාලයක් නෙමෙයි, ඇත්තම කියන්නේ රටකට විශාල කාලයක්. මේ කාලය තුළම තමන් විසින් තමන් පත් කරගත්ත අය තමන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? එතකොට ඒ තමන්ගේ දේශපාලඥයා කරන දේ සුදුහුණු ගෑම නෙවෙයි. දැන් අපි තුන් මහින්ද මහත්තයා පාරවල් හැදුණා නම් ඒක ලොකු කරලා කියනවා. මහින්ද මහත්තයා යුද්ධ ඉවර කරා නම් ඒක ලොකු කරලා කියනවා. රනිල් මහත්තයා තව මොන හරි කරා නම් ඒක ලොකු කරලා කියනවා. එතකොට ඒකට විරුද්ධයක් මහින්ද මහත්තයා හොරගම් කරා, ඒකට විරුද්ධ පක්ෂයයි කියන හොරගම් කරා කියලා. රනිල් මහත්තයා තව මොන හරි විකුණන නම් විකුණන දේට හොඳ නැහැ කියනවා. නමුත් මෙහෙම නෙවෙයි හිතන්න ඕන රට ගැන. රටේ අනාගතය ගැන තමන්ගේ උපදින දරුවන්ට තමන්ගේ අනාගතේ තමන් නොලැබිච්ච දේවල් ලබා දෙන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපි ඉදිරි අනාගතේ හැරි තේරුම් ගත යුතුයි අපිට වැරදුණු තැනක් තියෙනවා කියන. කොහේ හරි වැරදිච්ච තැනක් තියෙනවා. කොහේද වැරදුනේ? අන්නේ වැරදුනේ අපි මේ දේශපාලඥයන් කියන සියලුම දේවල් ගෙඩි පිටින්ම ගිල ගැනීමයි. අපි තනිතනි පුද්ගලයන්ට හේන් හෝ අදතරමින් අපි කල්පනා නොකිරීමයි. ඒ කියන්නේ ඒ තරම්ම මෝඩ විදිහට මේ ගතානුගතිකව හැසිරීමේ වරදක් නෑ මෙතන තියෙන්නේ. අපි ඒක හදාගත්තොත් අපි විවෘතව හැමෝටම සවන් දෙන්න පුළුවන් තත්ත්වයක් ආවොත් අපි මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ ඔබතුමා සරලවම කියනවා නම් මේකේ ලොකු වක්කීම, වැඩි වක්කීම තියෙන ජනතාවට, ඒ වගේම ජනතාව ඔබ කලින් කිව්වා වගේ අර පවුලක උනත් තර්ක විතර්ක වලින් තීන්දුව తీරන ගන්නකොට මේ දේශපාලකයා කියන දේ හෙම් පිටින්ම ගිල ගන්න විදිහ ජනතාවක් ඉන්න එක මේ රටට ලොකු අභාග්‍යයක්
කියලා තමයි කියන්නේ. ඒක තමයි. දැන් මෙතන බලන්න, මෙතනදී මේ ජනතාව ඉල්ලුවා කියලා කියන මෙහෙම ඡන්දයක්. නමුත් මේ 26 වෙනිදා ඉඳලා දැන් අපි දවස් කීපයනේ ගිහින් තියෙන්නේ. 26 වෙනිදා ඉඳලා මේ මොහොත වෙනකම් මේ ඊයේ පාර්ලිමේන්තු විසුරුව හරින මොහොත වෙනකම් කොහෙද ජනතාවක් එහෙම කට්ටික් ඉල්ලුවේ? දැන් මෛත්‍රී මහත්තයන්වත් මහින්ද මහත්තයන්වත් නැත්තම් ඔය නිමලසිරිපල මහත්තයා හරි කවුරු හරි කියන කට්ටියෙන්වත් කවුරු හරි ජනතාවක් අපි එහෙම ඡන්දයක් ඉල්ලන අපි දැකලා නැහැ
නේ. ඔය මේ කට්ටිය කිව්වේ මේ දේශපාලකයෝ කිව්වේ මේ ප්‍රජාන්ත්‍රවාදයේ ඉල්ලුවා කියලා කියන්නේ මැතිවරණයක් ඉල්ලුවා කියන කෙනා. උන්ගේ නොදුනොත්කම නැත්තම් උන් නොමග යවන්න හදන එක පැහැදිලිව
මේ තනිකම නොමග යවීම. සම්පූර්ණම මෙතන ජනතාව නොමග යවීම කරන්නේ. ඒ අනේකම මං කිව්වා මුලදින් මං කිව්වා දේශපාලඥය හැසිරෙන්නේ හැම කෙනාම තමන්ගේ පුද්ගලික පරමාර්ථය ඉටු කර ගැනීමේ පුද්ගලික ඇජෙන්ඩාස් වලට මිසක් රට වෙනුවෙන් පොදු හැඟීමකින් නෙවෙයි. ඒක තමයි මේ ලංකාවේ තියෙන විශාලම භයානකම අරමුදේ.
අපගේ පොඩ්කාස්ට් එකේ කාල වේලා අරමුදයත් සමග අපි අවසානම ප්‍රශ්නෙට යනවා. ඔ මේක මේ ස්තිරු පිළිතුරක් තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි, මේක නිකන් අදහසක් ගන්න අහන ප්‍රශ්නයක්. අපේ රටේ අනාගතය හොඳ වෙයිද?
අනාගතයේ මේ විදිහට ගියොත් නම් හොඳ වෙන්නේ නැහැ. මේ විදිහට ගියොත් හොඳ වෙන්නේ නැහැ කියලා කියන්නේ අනාගතයට පළවෙනිම සැලැස්මක් හදාගත යුතු සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකතු වෙලා හදන සැලැස්මකින් සියලු දේශපාලනඥයින් උගතුන් බුද්ධිමතුන් ආගමික නායකයින් අතුරු සියලු දෙනාගේ එකතුවකින් හැදෙන සැලැස්මකින් හැර අනවශ්‍ය දේවල් අතහැරලා අවශ්‍ය දේවල් විතරක් අරගෙන දීර්ඝකාලීන සැලැස්මක් හදාගෙන මොන පක්ෂයාවත් මොන පාටාවත් කවුරු ආවත් මොන පුද්ගලයාපත් වුණත් ඒ සැලැස්ම වෙනස් නොවිය යුතුයි. මේ බටහිර රටවල්වල හුඟක් යුරෝපයේ නැත්නම් ඇමරිකාවේ රටවල්වල රටේ සැලැස්ම ට්‍රම්ප් ආවද වෙන කවුරුත් ආවද කියලා ඒ සැලැස්ම වෙනස් කරන්න බෑ.
එයා පිටින්ම කන පිටි ගහන්නේ.
එහෙම පිටින් කන පිටි ගහILLක් නැහැ. අන්න ඒ தත්ත්වේ ලංකාවට එන්න ඕනේ. එහෙම නොවන තාක්කල් එක එක්කෙනාගේ ඇජෙන්ඩාස් වලට වැඩ කරන තාක්කල් මේ රට ගොඩ ගන්න අමාරුයි.
ඒ සමගම අපේ වැඩසටහන අවසානයේ අවසන් කරනවා. නැවතත් මා කියන්නේ ජනතාවට මේකට සවන් දෙන පිණිසට පණිවිඩය යවන්න මිනිසුන්ට තර්කශීලී තර්කයෙන් හිතලා මේ දේශපාලකයට කඩේ යන්න එපා. තමන්ගේ හදවතට එකඟව තමන්ගේ දරුවන් ගෙනාගෙදර මොකද්ද කරන්න ඕන කියලා හිතන්න, තීරණය කරන්න, එහෙම වැඩ කරන්න. ඒ පණිවිඩයත් සමග අපි අද ඔබෙන් සමුගන්නවා. සුබ දවසක් සිරිදානාර. නැවතත් දවසක විශේෂ පොඩ්කාස්ට් එකක් සමගින් හමුවෙමු.